ඉස්සර කාලේ මිනිස්සුන්ගේ වික්‍රමාන්විත ක්‍රියා සිහි කරනකොට අර වගේ නිලධාරී වාදයේ හිස ඔසවලා තියෙන දැක්කම ඔබට මොකද හිතෙන්නේ? දිය සම්පතක තරම මහිමය නේද? මේ දිය සම්පත මොනතරම් මහිමයක්ද? ඒ මහිමය හිඟ වුණාම ඇතිවෙන්නේ මොනතරම් කරුමයක්ද කියලා කියන එක දන්නේ කුඹුරුවලට අරක්ගත්තු දෙවිවරු නොහොත් ගොවි රජවරුම තමයි. වියලි කලාපයට යනකොට මේ වතුර විජ්ජාවේ බල පරාක්‍රමය 10000 ගුණයකින් වැඩි වෙනවා. විවිධ වූ සංවිධාන මගින් මේ ජල කලමනාකරණයත් ජලය පිළිබඳ අධිකාරීත්වයත් අතටගෙන තියෙනවා. උදාහරණයක් කිව්වොත් මහවැලි ක්‍රමේ බ්ලොක් 404, ඒ වගේම මහවැලි යෝජනා ක්‍රමේ බ්ලොක් 406, රාජාංගන වාරි යෝජනා ක්‍රමේ 4 රිදී බැඳි ඇල, මේ වගේ විවිධ වාරි පද්ධති. මේ ක්‍රමවල ශක්තින් වගේම දුර්වලතාවයන් අඳුරගෙනයි වටහාගෙනයි තියෙන්නේ. නොයෙකුත් සමීක්ෂණ මගින්, නොයෙකුත් අධ්‍යයන මගින් වාරි ජලයෙන් මුළු මනින්ම රඳා පැවතෙන යැපෙන මේ සම්පත කවදාවත්ම ගොවි ජනතාවගේ දැවෙන පිපාසය සංසිඳවන්නේ නැති බව වගකීයුත්තන්ම දන්නවා. වතුර නිදහස් කිරීම, විෂම ජල පරිභෝජනය, මේ දෙක අතර ඇතිවෙන ගැටුම තමයි මේ ජල හිංසාව දුක්ගැනවිල්ලට සුසුම්ලෑමට ප්‍රධාන හේතුව විදියට පෙන්වන්නේ. කෙත්බිම් සැකසීම සඳහා ජලය එක් ශීර්ෂයක් යටතේ, වගාව වෙනුවෙන් තවත් ශීර්ෂයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලය කරපු පර්යේෂණය බොහෝම කරුණුවලින් පිරිලා. ඔවුන් කියනවා ඉඩම් සැකසීම වැඩිමනත් වර්ෂා ජලයෙන්, වගාවට වාරි ජලයෙන්. අන්න ඒ වගේලු බෙදිල යන්න ඕන. මෑතම අත්දැකීම ඔබට මා ගෙන එන්නද? 2012 ජුනි මාසෙදි තමයි මේ කතාව ඇහෙන්නේ. හෙක්ටයාර 20,000ක් වැසි නැතිවීමත් මද වාරි ජලයත් නිසා අසහනයට වියලීමට ගොදුරුණා මේ කාලේ, මීට මාස 6කට විතර ඉස්සර. මේ නිසා වී මෙට්‍රික් ටොන් 106ක් ජාතියට අහිමි වුණා. රටට වගේම ගොවි ජනතාවගේ කුසටත් මේක දැනුණා. මේ දවස්වලම වාරි මාර්ග අමාත්‍යවරයා කියා සිටියේ රජයට මේ වගකීම ගන්න බෑ කියලා. ඒකට හේතුව ගොවි ජනතාව අදාළ අධිකාරීත්වය දීපු, එහෙම නැත්නම් අනකරපු උපදෙස් පිළිපැදලා නැතේ කියන එක. තව දුරටත් මේ ඇමතිතුමා කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව කිව්වලු ගොවියොන්ට මේකට විකල්ප ක්‍රියාමාර්ගයක් විදියට වී ගොවිතැනින් වෙනත් බවභෝගවලට මාරු වෙන්න කියලා. මේක 2012 ජුනි 21 තමයි වාර්තා වෙන්නේ. තවත් කතාවක් එතුමා කියනවා. සේරටම වඩා එතුමා කියන්නේ මේ සුවිශේෂී ගොවියන් පිරිසක් මේ ජල හිඟය ගැන දැන දැනම හිතා මතාම වී ගොවිතැන කරනවලු මේ ප්‍රශ්න මැද. මොකද දන්නවද? වන්දි, හානි මුදල් මේවා ලබා ගන්න. මම මෙහෙම කිව්වම පිටපැද්දර පියසිරි නම් අහන්න එපා, අනේ පව් නේද ගොවියන්ට එහෙම කියන්නේ කියලා. මොකද මේවයි තේරුම් ඔබ හරියට තේරුම් ගන්න ඕන. මොකද මම නෙමෙයි මෙහෙම කියන්නේ, මේ විෂයට අරක්ගත් ජන දෙවියා ඇමතිතුමා. මං කරන්නේ වාර්තා කිරීමක්. ලෝකේ ඉපැරණිම කුඹුරු චීනයේ තමයි තියෙන්නේ කියලා වාර්තා වුණා. සෑහෙන පර්යේෂණ ගණනාවකින් පස්සේ සනාථ කරගෙන තියෙනවා තාක්ෂණික වගේම විද්‍යාත්මක අතින් පරිපූර්ණ ඉපැරණිතම කුඹුරු තියෙන්නේ කොරියාවේ කියලා. තිබුණේ කොරියාවේ කියලා. හෙක්ටයාර් මිලියන 1.5ක්, ඒ කියන්නේ හෙක්ටයාර් 15,00,000 අපේ රටේ වගා කරලා තියෙනවලු කුඹුරු. තෙත් කලාපේ 35%, වියලි කලාපේ 65%. මෙන්න මේක තමයි වැදගත්ම කාරණේ. මේ සේරටම වඩා වැදගත් කාරණය අපට වැදගත් වෙන්නේ මේ වියලි කලාපේ 65% කතාව. දල වශයෙන් 109,000 ආසන්න පිරිසක් ගොවිතැනේ නිමග්න වෙනවා ලංකාවේ. මේක ජනගහනයෙන් 20%. ඒ වගේම ජීවනෝපාය කියන තේමාව ගත්තම ඒ ජීවනෝපායෙන් 32% නියෝජනයක් මේ ගොවි රජවරුන්ට තියෙනවා. පුංචි ගාණක් නෙමෙයි. අර වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වගේම විවිධ අධිකාරීත්වය දරන ආයතනවල බලපෑම නැතුව ගොවියන්ගේ ජල ප්‍රශ්නයට පිළියම් හොයන්න ක්‍රමයක් තියෙනවද? අන්න එතෙන්දි තමයි ආපහු අර ගොවීන්ගේ උද්ඝෝෂණයට මට යන්න වෙන්නේ. මට මතකයි දිවයින පත්තරේ ගොඩක් ඉස්සර කාලේ අපේ රටේ කෘතහස්ත මාධ්‍යවේදියෙක් වගේම ඉතාම දුෂ්කර අත්දැකීම් ලබමින් ලිපි ලියාපු ලියුම්කරුවෙක් හිටියා. ජයනාත් ගුණවර්ධන. ඒ හම්බන්තොට ගොවින්ගේ ජල ප්‍රශ්නය ගැන ඔහු දිගින් දිගටම ලිව්ව කාලේ. දෙනගම සිරිවර්ධනත් එහෙමයි. මේ රටේ ප්‍රාණ වායුව වගේ ඉන්න ගොවි ජනතාවගේ මේ වතුර ප්‍රශ්නය මේ ලියුම්කරුවන් කොච්චර කිව්වත් ඒවත් බීරි අලින්ට වීණා වැයෝ වගේ වුණා නේද කියලා ඒ කාලේ පත්තර බලපු අයට සිද්ධි දැකපු අයට මතක් වෙන්න පුළුවන්. මේ ප්‍රස්තුතය ගෙන්දගම් පොළොවේ කෙනෙකුට ආගන්තුක වුණාට වනය ඇත්ත තමා ඒකේ අමාරු වේදනාව දන්නේ. ඒ වගේ ගොවියන්ට ඇරුණු පෙදෙස්වල මේ කේදාන්තය කවුරුත් දන්නවා. මේ සේරම අපූරුවට පද 12කට පේලි 12කට ගන්න පුළුවන් වුණා නම් ඒක අර කියපු ලිපිවලින් ඉටුකළ සේවාව වගේමයි නේද? අස්වනු ලැබූ කන්‍යක් එක්ක කොහොමද මේ ප්‍රශ්නය සමගාමීව සමාන්තරව රචකයා දකින්නේ? පැලපත තමුන්ගෙම අද්දගෙම්ම හදලා අස්වනු ගුසල් බරින් ලබාපු ගොවියෙකුට ඊළඟ කන්නේදි වතුර හොරුන්ගේ වතුර වැසීම බලපාන්නේ කොහොමද? මං ආපහු ඔබව අරන් යනවා අර පොලිස් නිලධාරියාගේ ප්‍රායෝගික හැබැයි අසම්මත ක්‍රියාව ළඟට. 1980 දශකයේ අගස්සේදී මේ 2012 සිද්ධිය ගැන හිතකින්වත් හිතන්නට බැරුව කොහොමද වසන්ත කුමාර කොබවක මෙහෙම ලිව්වේ? හඬලා කුමකට මිතුරේ සියාතුවේ හැමදාමුව රැළවාගේ සිටිනු නොහි. ඇරලා එමු මහ සොරවුව මෙදා වැවේ ගලනාදිය අපි හැමටයි සියාතුවේ. මේ කියන්නේ එදා ගොවියන් උද්ඝෝෂණය කරන්නේ නැතුව තමුන්ගේ ජලගාය තමුන්ම විසඳගත්ත හැටි. ඒ කියන්නේ පොලිස් නිලධාරියා මෙදා ඇරලා ආවා වගේ සොරවුව එදා ගොවියොම ගිහින් සොරවුව ඇරලැවි. පුදුමයි නේද අන්තර්ඥාන. මේ ගීතය බිහිවුණේ අවුරුදු 20 ගානකට ඉස්සර. කාල වකවානුව කිව්වේ ගියකින් හරි මෙහෙම දෙයක් කියලා තියෙන නිසා අපේ අර උසස් පොලිස් නිලධාරියට ආරක්ෂාව පතාගෙන. ඒ වගේම ඒ සිද්ධිය සාධාරණීකරණය කරන්න. සුනිල් එදිරිසිංහ තමයි මේ කතාව කියන්නේ. රෝහණ වීරසිංහ අඬහැරේ පාමි තනුවත් සංගීතයත් හැදුවා. සොරවුව ඇරියේ පොලිසියෙන් නෙමෙයි ගොවියොමයි. සියාතු ඇතුළු පිරිස.
කුමටද මිතුරේ සියාතුවේ හැමදා මුවරැල වාගේ සිටිනු නොහේ ඇරලාතිම් මහසොරුව මෙදා වැවේ ගලනාඩිය අපි හැමටයි සියාතුවේ Yeah, too.